ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
අපි දැන් එහෙමනම් වෙලා වෙන් කරගන්නවා සුපුරුදු පරිදි සඳුදා දවසට සුවිශේෂී වුණු ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික තොරතුරු වාර්තා කරන අපේ විශේෂාංගය සතියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුම. ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට සූදානමින් සිටිනවා මනෝජ් උදටියාවල සුපුරුදු ලෙසින් සඳුදා දවසේ අපිත් එක්ක මේ පිළිබඳව සමාලෝචනය කෙරෙන්න. ආයුබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදෑසනක් දිලෘක්ෂි.
අපි මුලින්ම කතාබහ ආරම්භ කළොත් හොඳයි කියලා මට හිතෙනවා, විශේෂයෙන්ම මේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන අර්බුදකාරී වාතාවරණය පිළිබඳව. අපි දැන් සති කිහිපයක් තිස්සේ සිට මේ පිළිබඳව වාර්තා කරමින් එනවා. අවසාන වශයෙන් අපි පසුගිය සතියේ කතාව නැවැත්වුවේ මනෝජ් මේ ගොඩනගන්නට සූදානම් වන පොදු සන්ධානය සම්බන්ධයෙන් වන තොරතුරු. එහිදී සන්ධානයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා සුදුසුයයි ඔවුන් යෝජනා කරගෙන තියෙනවා. ඊට පස්සේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තවදුරටත් කතාබහ තියෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තුෙන් හිටිය පහුගිය සතියේ සඳුදා දවස වෙනකොට පසුගිය බ්‍රහස්පතින්දා මේ සම්බන්ධයෙන් මේ පිරිස එකතු වෙලා එක්සත් ජාතික පෙරමුණ පිරිස එකතු වෙලා යම් තීන්දුව තීරණවලට එළඹෙයි කියලා. ඒ සිදුවුණු නැති වගක් තමයි අපිට පෙනී යන්නේ. අපි එතනින් අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු මනෝජ්, මේ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් වන කාරණාව පිළිබඳව කතා බහ කරද්දී.
ඔව් දිලක්ෂි, මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා පවත්වන්න නියමිතව තිබුණා. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ සඳහා සහභාගී වීමට නොහැකි නිසා පසුගිය බ්‍රහස්පතින්දා කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීම නොපවත්වා ඒ අද දිනේ පවත්වන්න නියමිත වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නොපැමිණීමට හේතු ඇතැම් විට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් හතර දෙනෙකුගේ කෘත්‍ය අධිකාරී මණ්ඩල සාමාජිකත්වය ඉවත් කිරීම වෙන්නටත් පුළුවන්. ඒ පිළිබඳව නියෝජ්‍ය නායකවරයා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉල්ලීමක් කරලා තිබෙනවා. නැත්නම් සජිත් පාර්ශවයේ ඉල්ලීමක් කරලා තිබෙනවා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඩී.පී. පෙරේරා, ඉම්තියාස් බාකිර් මාකර සහ රෝසි සේනානායක කියන අයගේ කෘත්‍ය අධිකාරී මණ්ඩල සාමාජිකත්වය යළි ලබා දෙන්න කියලා. ඉතින් මේ පිළිබඳව අවසන් තීරණයක් බොහෝ විට අද දිනේ ගනී කියලා විශ්වාස කරනවා. ඒ වගේම ඔවුන් හතර දෙනා යළිත් තනතුරු වල එහෙම නැත්නම් කෘත්‍ය අධිකාරී මණ්ඩල සාමාජිකත්වය පිහිටුවාවේ කියන විශ්වාසයකුත් තියෙනවා. දැන් පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැවැත්තුවා. එහිදී පක්ෂයේ නව මහලේකම්වරයා එහෙම නැත්නම් අලුතෙන් ගොඩනගන්න සම්දානේ මහලේකම්වරයා විදිහට ජ්‍යෙෂ්ඨ නායකයෙක් වෙච්චි රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාව නම් කරන බව සජිත් ප්‍රේමදාස මැතිතුමා සඳහන් කළා. ඉතින් කොහොම වුණත් පොදුවේ ආසන සංවිධායකවරුන්ට නව සම්දානේ මහලේකම්වරයා විදිහට රණීත් මද්දුම් බණ්ඩාර මැතිතුමා පත් කරන බව සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමකුත් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්තුණා. මේ කණ්ඩායම් රැස්වීමේදී අඩිප්පී පෙරේරා මන්ත්‍රීවරයා ටිකක් උද්වේගකර කතාවක් සිද්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මේ අලුත් සම්දානය ගැන අදහස් මතු වෙලා තිබෙනවා. මේ අලුත් සම්දානයේ නායකයාට හිමි වෙච්ච බලතල ප්‍රකාරව රණීත් මද්දුම් බණ්ඩාර මහත්මයා මේ සම්දානයේ මහලේකම්වරයා විදිහට පත් කරනවා කියලා විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ නම ඊට පස්සේ මේ කණ්ඩායම අතර යෝජනා කරලා තියෙනවා. අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා, තුෂාර ඉඳුරිල් මන්ත්‍රීවරයා ස්ථිර කරලා තියෙනවා. උන් දෙන්නම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරු. ඒත් එක්කම මේ නමට විරුද්ධ කවුරු හරි ඉන්නවද කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ කණ්ඩායමෙන් අහලා තියෙනවා. හෙදී තිස කෙනෙකුගේ නමක් ඉදිරිපත් නොවෙච්ච නිසා රණීත් මද්දුම් බණ්ඩාර මැතිතුමාව මේ සඳහනේ මාලේකම්වරයා විදිහට පත් කර ගන්නවා කියන එක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේදී සම්මත වෙලා තියෙනවා. ඉතින් රණීත් මද්දුම් බණ්ඩාර මැතිතුමාගේ නම එමනත් මලුත් සම්දානේ මාලේකම්වරයාගේ නම කෘත්‍ය අධිකාරී මණ්ඩලයට යොමු කරලයට අනුමැතිය ලබා ගැනීම කෘතාශ්‍රයි කියලා සමහන් කරලා තියෙනවා. අද දවසේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අවසන් විසඳුමක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව ගොඩනගන්නේ අලුත් සන්ධානය පිළිබඳව, ඒ සන්ධානයේ නම පිළිබඳව, ලකුණ පිළිබඳවත් මේ සතියේ අවසන් සාකච්ඡාවක් සිදු වෙයි කියලා විශ්වාස කරනවා. මේ පිළිබඳව යම් අදහසක් සංවාදයක් එහෙම මූලික වටේ සංවාදයක් අද දවසේ පැවැත්වෙන කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමෙන් සිදු වෙයි කියලා විශ්වාසයක් තියෙනවා.
ඔය සම්බන්ධ වන ආරංචියක් ඊයේ දවසේ පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබි රහ්මාන් එඟි කොට සිටියා මෙන්න මේ ආකාරයට.
හෙට හවස් භාගයේ වෙනකොට නම සහ අනිකුත් දේවල් සම්බන්ධයෙන් තීන්දුවකට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලු කරුණු කාරණාවලට එකඟත්වය ලබා දුන්නා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයේ යටතේ සන්ධානය ගොඩනගන්නා හා ඌට ඉදිරියට වැඩ කරගෙන යන්න ඒකමතිකව ඒක අනුමත කළ තිබෙන්නේ. අමහර තාක්ෂණික කරුණු කාරණාවල් තිබෙනවා. ඒවා ප්‍රතිපත්තිමය කරුණු කාරණාවල් නෙමෙයි. ඒ පිළිබඳව හෙට වර්කින් කමිටියේගේ අවසන් තීන්දුවකට.
හොඳයි, මේ සම්බන්ධව විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මහතා යම් අදහසක් පළ කරලා තිබුණා. ඔහු සඳහන් කරනවා, දැන් මට දුන්න අභියෝග ඔක්කොම මම දැන් ඉෂ්ට කරගෙන තියෙන්නේ. නමුත් මේ කකුලෙන් අදින්න නැතුව ඉන්නවා නම් ඒක තවත් වඩාත් පහසු වෙයි කියලා. දැන් මනෝජ ජබතේ කාරණා පිළිබඳව සඳහන් කළා මේ සම්බන්ධව සජිත් ප්‍රේමදාස මහතා පළ කරපු අදහසක්.
හිමින් හරි හිතලා බලලා හරි කලබලයට හරි මට දෙන්න තියෙන ඔක්කොම දුන්නානේ. විපක්ෂ නායකකම දුන්නා, සන්ධානයේ නායකයා කිව්වා, සන්ධානයේ ලේකම් පත් කරන්න පුළුවන් කිව්වා, නාම යෝජනා මණ්ඩලයේ සභාපති කිව්වා, දැන් ඔක්කොම කරගන්නයි කිව්වා. දැන් ඉතින් මං කරලා ඉවරයි, මොනව කරන්නද? දැන් ඉතින් හැමෝටම සිද්ධ වෙනවා එකට එක්ක හොලා යන්න. හැබැයි කරගෙන යනකොට මේ කකුලෙන් අදිනවයි කියන්නේ අදින්නේ මේ 56 ලක්ෂයකට ආසන්නව ඡන්දේ දුන්නු ජනතාවගේ කකුලෙන් අදින.
හොඳයි, දැන් අපි මීළඟට සාකච්ඡා කරමු. පසුගිය සතියේදීත් අපි යම් ඉඟියක් පළ කරපු කතාවක මීළඟ පියවර පිළිබඳව. ඒ තමයි අපි සඳහන් කිරීමක් කළා, දැන් ඔය එක්සත් ජාතික පක්ෂයේ පොදු සන්ධානය පිහිටුවීමේදී මතුවන අර්බුදවලට සමානවම නොවුනත් යම් ආකාරයක අර්බුදකාරී වාතාවරණයක් තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත්, ඒ කියන්නේ පොහොට්ටු පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව පොදු සන්ධානයක් විදිහට ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත් වීම කියන කාරණාවේදී එතනදීත් ඔය යම් සමානාත්මතා අපිට දකින්නට ලැබෙන ලකුණ සම්බන්ධව වන කාරණාව ප්‍රමුඛයෙන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් අපි පසුගිය සතියේදී කතා බහ කළා මේ දෙපිරිස එකතු වෙලා පිහිටුව ගන්නට සූදානමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය සම්බන්ධව වන වැදගත් තීන්දුව తీරණ ගැනීම සිද්ධ වන්නට නියමිත වෙලා තියෙන බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට ආවට පස්සේ කියලා. දැන් බැසිල් ආවා, ඊට පස්සේ මොකද වෙන්නේ මේ මනෝජ්?
බැසිල් රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකාවට එන විට ඔහු පිළිගන්න පවා බොහෝ දිනක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පිරිසක් කටමැණ ගුවන්තොටුපළට පැමිණියා. සාමාන්‍ය ගුවන් මගින් පැමිණෙන පර්යන්තයෙන් තමන්ගේ පාස්පෝර්ට් එකක් අතේ තියාගෙන තමයි සාමාන්‍ය මගියක විදිහට ජනාධිපතිතුමා මාර්ගමනය කරමින් බැසිල් රාජපක්ෂ මහත්මයා එමත් ලංකාවට ආවේ. ඔබ දන්නවා ජනාධිපතිතුමාගෙන් පස්සේ ඔහු ඇමරිකාව බලා පිටත්ව ගියා. ඒක පෞද්ගලික සංචාරයක්. මාසයකුත් සතියක් විතර කාලයක් ඇමරිකාවේ ගත කිරීමෙන් පස්සේ මේ ඉදිරියේ තියෙන මැතිවරණයක් ඉලක්ක කරගෙන සඳහා ගොඩනගන සන්ධානයේ පිළිබඳව අදහසුත් දල්වාගෙන බැසිල් රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකාවට ආවා. මොවුන් අතර යම් විශ්වාසයක් තිබෙනවා බැසිල් රාජපක්ෂ මහත්මයා හොඳ සංවිධායකවරයෙක් කියන එක. ඉතින් නිවින්ද ඡන්දේ සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමේදී එතුමාගේ දායකත්වයේ මැදිහත් වීම අදහස් එනකම් කණ්ඩායමම බලන් ඉඳලා තියෙනවා. ඉතින් ප්‍රසන්න රණතුංග, ලක්ෂ්මණ යාපා අබේවර්ධන, සුසන්ත පුංචි නිලමෙ, නිමල් ලංසා, ප්‍රසන්න රණවීර මේ වගේ පිරිසක් කරුණායක ගුවන්තොටුපළට ගිහිල්ලා බැසිල් රාජපක්ෂ මහත්මයාව පිළි අරගෙන තියෙනවා. මේ වෙලාවේ පහුගිය කාලේ දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂයෙන් විමසීමක් කරලා තියෙනවා එතනට පැමිණිපු මැතිමතිවරුන්ගෙන්. ඔවුන් කියලා තියෙන ඔබතුමා නැති එක තමයි පාඩුවකට තිබුණේ, නැත්තම් ඉතුරු කාරණා කියන්න හරි කියලා බැසිල් රාජපක්ෂ මහත්මයා කිනාවෙලා කියලා තියෙනවා. දැන් ඉතින් මම ඉන්නවානේ කියලා. ඒත් එක්කම ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරලා තියෙනවා අලුතෙන් මහමැතිවරණයට නාම යෝජනා සකස් කරද්දී මහින්ද රාජපක්ෂ මහත්මයාට ගම්පහ දිස්ත්‍රික්කෙන් නාම යෝජනා ලබා දෙන්න කියලා කුරුණෑගලින් ඉල්ල සූදානම තිබුණු එක ගැනත් බැදිර රාජපක්ෂ මහත්මයාෙහිදී විමසලා තියෙනවා. ඒදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා එමන්ද ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සඳහන් කරලා තියෙන්නේ තමන් කැමති මහින්ද මහත්මයාව ටිකක් ඉහළ මනාපෙන් නගමැති පුටුවට අරගෙන යන්න. ගම්පහ ඡන්ද ලක්ෂ 18කට වඩා තියෙනවා. අපිට එකෙන් ඡන්ද ලක්ෂ 10ක් විතර ගන්න පුළුවන්. ඒ වුණොත් ඒකට මේ ඡන්ද ලක්ෂ 10ම පළවෙනි මනාපය මහින්ද මහත්මයාට ගැහුවොත් අපේ රටේ ඉතිහාසයේ වැඩිම මනාපයෙන් අගමැති වීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ මහත්මයාට ලබා ගන්න පුළුවන්. ඒ හින්දා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාට මැතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒදී බැසිල් රාජපක්ෂ මහත්මයා සහාය කරලා තියෙන්නේ ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරලා තීරණයක් ගන්න ඕන කියන එක. ඒත් එක්කම මොකද්ද ලකුණ කියන කාරණේ ගැන සංවාද තියෙනවා. පොහොට්ටුවෙන්ම තරග කළ යුතුයි කියන අදහස් තමයි ප්‍රධාන රණතුංග මන්ත්‍රීවරයාත් දරලා තියෙන්නේ. ඉතින් බැසිල් රාජපක්ෂ මහත්මයා කියලා තිබුණේ ඒ ගැන සාකච්ඡා කරන්නත් එක්ක තමයි අපි ආවේ. ඒ හින්දා සියලු දෙනා එක්ක කතා කරලා ජයග්‍රාහි තීන්දුවක් ගන්න ඕනේ, අපි තරඟ කරන්න ඕනේ ජයග්‍රාහි ලකුණ කියලා බැසිල් රාජපක්ෂ මැතිතුමා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ලකුණ සම්බන්ධයෙන් අලුතෙන් ගොඩනගෙන සංධානය සම්බන්ධයෙන් වන වැඩ කටයුතු මූලික කරගෙන බැසිල් රාජපක්ෂ මැතිතුමා සංස්ථා මණ්ඩල සභාපතිවරුන්වත් පසුගිය අරුවක් දවසේදී කියලා තියෙනවා. ඒ නිලුම්මාවත කාර්යාලයේදී එතුමා සඳහන් කරලා තියෙන මේ ආණ්ඩුව බොහොම අමාරුවෙන් හදාගත්තු ආණ්ඩුවක්. එහෙනම් ඔබතුමාලා බිම් මට්ටමේ මිනිස්සු අමතක කරන්නේ නැතුව උඩින් ආව වගේ වැඩ කරන්නේ නැතුව කටයුතු කරන්න කියන එල්ලීම බැසිල් රාජපක්ෂ මැතිතුමා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔහුගේ පැමිණීමෙන් පස්සේ එවැනි කාරණා මත තමයි පසුගිය සතියේ ගෙවුනේ. ඔහුගේ මූලිකත්වයෙන් අලුත් සංධානය පිළිබඳව අදහස් ඇති වේවි, අලුත් ලකුණු පිළිබඳව අවසන් තීන්දුවකට ඉදිරියේදී පැමිණෙන්න නියමිතව තිබෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ.
දැන් ඉදිරි මහමැතිවරණයට විවිධ ස්වරූපයෙන් විවිධ පක්ෂ සූදානම් වෙන ආකාරයක් අපි දකිනවා. ඒ අතරතුරදී අපි බලමු දැන් දෙමළ ජනතාව පැත්තෙන් මොන වගේ සූදානමක්ද තියෙන්නේ කියලා. අපි දැක්කම ඊට කලින් ටික කාලයක සිට ඉඳන් TNA සංවිධානයෙන් මිදිලා වෙනම ගමන් කිරීමක් කරනවා උතුරු පළාත් හිටපු මහමැතිවරයා CV විග්නේශ්වරන් මහතා. ඔහු දෙමළ මහසභාව යන නමින් මේ සංවිධානයකුත් පිහිටවගෙන මේ සඳහා මූලික අඩිතාලම දැමුවා. දැන් ඊයේ වෙනකොට අලුත් සංධානයක් පිහිටවගෙන තියෙනවා CV විග්නේශ්වරන් මහතා ප්‍රමුඛව තවත් දෙමළ පක්ෂ කීපයක් එකතු වෙලා. මේ සඳහා කවුද එකතු වෙලා තියෙන්නේ, මොන වගේ සූදානමක්ද ඔවුන්ගේ ඉදිරියේ තියෙන්නේ, ඔවුන් මොන වගේ අරමුණක් ඇතුවද මේක පිහිටවගෙන තියෙන්නේ, මේ සම්බන්ධයෙන් අපිට මොනවද දැනගන්න තියෙන කරුණු මනෝජ්?
උතුරු පළාත් හිටපු මහමැති CV විග්නේශ්වරන් අලුත් සංධානයකට මුල පුරලා තියෙන එකට හේතු විදියට ඔව් සඳහන් කරන්නේ දෙමළ ජාතික සංධානය හරහා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නැහැ කියන අදහස. ඒ හින්දා උතුරු නැගෙන ජනතාව දෙමළ ජාතික සංධානය ගැන අප්‍රසාදයෙන් පසු වෙන නිසා දෙමළ ජාතික සංධානය ජනතාව රවට්ටමින් සිටිනවා කියලා තමයි උද්ඝෝෂණා කරන්නේ. ඒ හින්දා දෙමළ ජාතික සංධානයට එරෙහිව CV විග්නේශ්වරන් හිටපු මහමැතිවරයා ප්‍රධානත්වයෙන් අලුත් සංධානයක් ගොඩනැගුවා. එහි නම දෙමළ ජනතා ජාතික සංධානය. ඔවුන් ඉස්සරහට පැවැත්වෙන මහමැතිවරණය වෙනුවෙන් තරඟ වැදීමට අදාළ ගිවිසුමට ඊයේ දවසේ අත්සන් තැබුව ඔවුන්ගේ ලකුණ බවට පත් වෙලා තියෙන්නේ තයිපොංගල් මුට්ටිය ලකුණ. මං කලින් කිව්වාගේ නම සඳහන් වෙන්නේ දෙමළ ජනතා ජාතික සංධානය කියලා. මේ පාර්ශවකරුවන් විදිහට සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වයේ දරන EPRLF සංවිධානය, ශ්‍රීකාන්ත නායකත්වයේ දරන දෙමළ ජනතා පක්ෂය, ඒත් එක්කම ආනන්ද ශශිධර නායකත්වයේ දරන දෙමළ ඊළාම් ස්වාධීන සංවිධානය, මේ කියන කණ්ඩායම් එකතු වෙලා තියෙනවා. ඔවුන් එකතුව දෙමළ ජාතික සංධානයට එරෙහිව ඊළඟ මහමැතිවරණයේදී තරග වදින්න සූදානම් කියන තමයි මේ අවබෝධයන් විසමට අත්සන් කරන මොහොතේ විග්නේශ්වරන් මැතිතුමා ප්‍රමුඛ මේ කණ්ඩායම සරහන් කළේ.
අපේ මීළඟ අවධානය යොමුවන්නේ කෝප් කමිටුව අලුතින් පත්කිරීම හා සම්බන්ධව. මේ කෝප් කමිටුවේ යම් යම් නිර්දේශ සහ වාර්තා පිළිබඳවත් විශේෂිත කතාබහක් ඇති වෙලා තිබුණා පසුගිය කාලයක් වනුවේදී. දැන් කෝප් කමිටුවේ අලුත් නිලධාරී මණ්ඩලයක් පත් කරලා තියෙන්නේ. කවුද මේ නිලධාරීන් සහ එහි ඉදිරි කටයුතු සම්බන්ධව මොනවද අපිට වාර්තා වන තොරතුරු මනෝජ්?
ඔව්, දැන් රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව, ඒත් එක්කම ඒක අපි කෝපා කියලා හඳුන්වනවා, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කෝප් කියලා හඳුන්වනවා. මේ කමිටු දෙක සඳහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මැතිඅමතුවරුන්ගේ එක්කාසුවෙන් නම් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම කෝප් කමිටුවට අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්, මහින්දානන්ද අලුත්කමගේ දාසිරි ජයසේකර, ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන සිල්වා කියන මහත්වරුන්ගේ නම් ආණ්ඩු පක්ෂ නියෝජනා වෙලා තියෙනවා. රවුෆ් හකීම් විජේදාස රාජපක්ෂ, හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියානි විජේවික්‍රම, රංජන් රාමනායක, අශෝක් අබේසිංහ, සුනිල් හඳුන්නෙට්ටි, මාවේ සේනාධිරාජා, DV චානක කියන මන්ත්‍රීවරුන් කෝප් කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කරලා තියෙනවා. නැවත වරක් ඔවුන්ගේ සභාපතිවරයා විදිහට, එහෙම නැත්නම් කෝප් සභාපතිවරයා විදිහට සුනිල් හඳුන්නෙට්ටි ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීත්වභාව තෝරා පත් කරගෙන තිබෙනවා. එයින්ද පහුගිය කාල සීමාවේ කරගෙන ආපු වැඩ කොටස එකනින් ඉදිරියට රැගෙන යාමේ මූලිකත්වය, එහෙම නැත්නම් කෝප් කමිටුවේ සභාපති ධුරය හිමි වෙලා තියෙනවා සුරිල් හඳුන්නෙට්ටි මන්ත්‍රීවරයාට. ඒත් එක්කම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, නැත්නම් කෝපා කමිටුවට පවිත්‍ර වන්නියාරක්ෂි, ඩග්ලස් දේවානන්ද, වාසුදේව නානායක්කාර, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, ශහන් සේමසිංහ, චන්දිම වීරක්කොඩි කියන මැතිඅමතිවරුන්, ඒත් එක්ක මන්ත්‍රීවරුන් විදිහට උදේ ගම්මන්පිල, පාලිත රංගේ බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, අලිසහිර් බවුලාන බුද්ධික පතිරණ එස් ශ්‍රීතරන් වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විජේපාල හෙට්ටිය ආරක්ෂක කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව පත් කරලා තියෙනවා. එහි සභාපතිවරයා විදිහට එන පසුගිය වහාවෙත් රාජ්‍ය ජිනුම් පිළිබඳ කාර්ක සභාවේ සභාපති විදිහේ කටයුතු කරපු ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයාව පත් කරගෙන තියෙනවා. ඒ අනුව අලුත් කමිටු දෙක නිල වශයෙන් පත් කිරීම සිද්ධ වුණා. කෝප් සහ කෝපා කමිටු ලෙස
දැන් මේ ආකාරයෙන් රජයේ ගිනුම් රජයේ අයවැය සම්බන්ධව ජනතාව තුළ විශාල අවධානයක් තිබුණා පසුගිය කාලවකවානුවේදී, විශේෂයෙන් මේ වංචා දූෂණ සම්බන්ධව ඒවා අවම කිරීම පිළිබඳව වන කාරණාව පිළිබඳව කතා බහ කරද්දී වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙනුත් යම් යම් ප්‍රසාදාත්මක අදහස් සහ මතවාද අපිට ඇහෙන වකවානුවක් තමයි ශ්‍රී ලංකාවෙන්. තත්වය මෙහෙම තිබුණාට මොකද පසුගිය සතියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පසුගිය පාලන සමය තුරදී මිලදී ගත්ත රථවාහන පිළිබඳව වන ප්‍රශ්න කිරීමකට අදාළ පිළිතුරු ලබා ගැනීමකදී විශාල ආන්දෝලනයක් ඇති වුණා. මෙහිදී සභානායක විදියට කටයුතු කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන සහ දත්තවලින්. මීට පස්සේ මේ කතාබහ තවදුරටත් ඇදී යමින් විවිධ තොරතුරු සංඛ්‍යාලේඛන පසුගිය රජයේ සමයේ, ඊට කලින් රජයේ සමයේ, මේ වගේ නොයෙකුත් අදහස් පළ කිරීමුත් අපිට ලැබෙනවා මේ වාහන මිලදීම් ගැනීම හා සම්බන්ධව. අපි කැමතියි මනෝජ් මේ සම්බන්ධව ටිකක් සවිස්තරාත්මකව තොරතුරු කතා බහ කරන්න. කොහොමද අපිට නිල වශයෙන් දැනගන්නට හම්බ වෙන්නේ මේ පිළිබඳව කතා බහ කරද්දී?
ඔව්, යාපාලන ආණ්ඩුවේ වාහන මිලදී ගැනීම ක්‍රියාවලිය ගැන පාර්ලිමේන්තු ප්‍රතිසාර කරන හා ජනමාධ්‍ය මාධ්‍යයන් ශ්‍රීවිතපු ලේකම් නීතිකින් නිමල් බෝපගේ පසුගිය 8 වෙනිදා අනාවරණයක් සිදු කළා. නිවේදනයක් නිකුත් කරලා ඔහු කිව්වේ 2016 අවුරුද්දේ අගභාගයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිසුඛෝපභෝගී මෝටර රථ 58ක් පෞද්ගලික සමාගමකින් මාසික කුලියේ යටතේ ලබා ගැනීමට පහුගිය රජය රුපියල් කෝටි 243ක් වැය කිරීමේ සූදානමක් තිබුණා. කැබිනට් අනුමැතිය නියම වෙච්චි ගනුදෙනුවට තමන් විෂය භාර අමාත්‍යාංශයේ වකට සිට ලේකම්වරයා විදිහට තරේ විරුද්ධ වුණා කියලා තමයි නිමල් බෝපගේ මහත්මයා සඳහන් කරලා තියෙන්නේ. තමන්ගේ විරෝධය නොතකා යහපාලන රජයේ කැබිනට් මණ්ඩලයේ අනුමත කරගෙන තිබුණා. ඒත් එක්කම මෝටරත් සපේන පෞද්ගලික සමාගමත් එක්කත් අදාළ ජීවිසුමට අත්සන් කිරීමේ වගකීමක් තමන්ට පවරලා තිබුණා කියලා ඔහු නිවේදනයෙන් සඳහන් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ අනුමත කරපු කරුණක් ප්‍රතික්ෂේප කරන්න අමාත්‍යාංශ ලේකම්වරයෙකුට නෛතික බලයක් තිබුණේ නැහැ. නමුත් ඊට ලේකම්වරයා විදිහට තමන් අත්සන් කළ යුතුයි කියලා මේ කාලයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තර්ක කරා කියලා නිමල් බෝපගේ හිටපු ලේකම්වරයා සඳහන් කරනවා. ඉතින් මේ ගනුදෙනුව නීතියට පටහැනි කියලා තමන් පෙන්වා දීලා දිගින් දිගටම ඒක ප්‍රතික්ෂේප කරපු තත්වයක් තුළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා, ඊට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා තමන්ට දෙඩි පීඩනයක් එල්ල කළා. ඒ තමන් මේ තීරණය වෙනස් කරේ නැහැ කියලා සඳහන් කරනවා. හිටපු අග්‍රාමාත්‍යවරයා තමන්ට ප්‍රසිද්ධිය තර්ජනය කළා මේ සම්බන්ධයෙන් දීසුම රක්ෂන් කරන්න, එහෙම නැත්නම් මේ තනතුරේ නිවත් යන්න කියලා සඳහන් කරා කියලා ඌ කියනවා. කොහොමුණත් මේ තර්ජනයන්ට තමන් අවනත වුණේ නැහැ. ගනුදෙනුව ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යළි සමාලෝචනය කරන්න කමිටුවකුත් පත් කරා කියන මතකය ඌ ආයි අලුත් කරලා තියෙන නිවේදනයෙන්. කොහොමුණත් මේ කමිටුවෙන් පස්සේ සුපභෝගී මෝටර රථ පුද්ගලික සමාගමෙන් කුලියට ලබා දෙවීම අත්හිටුවන්න කටයුතු කරා කියලා ඔහු සඳහන් කරනවා. ඒ හින්දා මේ උද්ගත වෙච්ච තත්ත්වය නිසා තමන්ව ඒ තනතුරු වලින් ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශයත් ජනමාධ්‍ය අමාත්‍යාංශයත් ඒකාබද්ධ කරලා නව අමාත්‍යාංශයක් නිර්මාණය කරලා හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අලුත් අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට පත් කරලා තමන්ගේ තනතුර නීති විරෝධීව අහිමි කරා කියලා තමයි නිමල් බෝපගේ මහත්මයා සඳහන් කරලා තියෙන්නේ. කොහොමුණත් තමන්ට තනතුර අහිමි වුණත් රුපියල් කෝටි 243ක මුදලක් රජයට ඉතිරි කර දෙන්න තමන්ට හැකියාව ලැබුණා කියලා ඔහු සඳහන් කරනවා. කොහොමුණත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වෙච්චි විගසම අලුත් ජනාධිපති ලේකම්වරයාටත් මේ පිටපතව තමන් තොරතුරු ලබා දීමට කටයුතු කරා කියලා ඔහු කියනවා. යාපාලන ආණ්ඩුව කාලේ රජයට වාහන මිලදී ගැනීමේදී පාවිච්චි කරපු මේ මෙහෙයුම් කල්බදු ක්‍රමය ආශ්‍රිතව සිදු කළ වාහන මිලදී ගැනීම පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදු කරන්නත් අවශ්‍යයි කියලා ඒ අවශ්‍යතාවය ඔහු මේ නිවේදනය මගින් පෙන්වා දීලා තියෙනවා. ඊට පස්සේ මේක ටිකක් අපි කියන්නේ ගිනි ගන්න ස්වරූපයකින් එහි මෙහි පැතිරිලා ගියා. උදස්සන ප්‍රනාන්දු එමදුවරයා පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව අවධානය යොමු කළා. ඉතින් මේ හැමෝම කියන්නේ මේ පිළිබඳව අලුත් හාරන සභාවක් පත් කරන කටයුතු කරන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ පැත්තේ උත් කියන්නේ අලුත් වාහන මිලදී ගත්තා නම්, අලුත් වාහන ඇවිල්ලා තියෙනවා නම් ඒ අමාත්‍යාංශ වලට ඉදිරි අවුරුදු 2-3ක් වත් කරකන් අලුත් වාහන ගන්නෙ නැහැ කියලා පොරොන්දු හරි ලබා දෙන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ඉල්ලනවා. දැන් මේ කර ගින්නක්සේ පැතර යන බවක් පේන්න තියෙනවා. මොකද පෞද්ගලිකව මාධ්‍යවේදී මේ පෞද්ගල ආන්දෝලනයට ප්‍රමුඛවරුන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරන්න පටන් ගත්ත නිසා.
හොඳයි, දැන් මේ සම්බන්ධව දීර්ඝ විස්තරයක් කළා ජොන්ස්ටන් ප්‍රනාන්දෝ මහතා විසින්. නමුත් අපිට ඒ දීර්ඝ විස්තරය නම් ඉදිරිපත් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සංඛ්‍යා ලේඛන දත්ත වශයෙන් ඔහු විශාල ආකාරයෙන් මේ වියදම් පිළිබඳව ඉදිරිපත් කළා. පහුගිය රජයේ සමයේදී මේ වාහනවලට සිදු කරපු වියදම් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමේදී කොටින්ම කියනවා නම් අවසාන වශයෙන් බිලියන 2.8ක් වියදම් කළා තියෙනවා කියලා තමයි අපිට සමස්තයක් වශයෙන් තොරතුරු අරගන්නට පුළුවන් වෙන්නේ. මෙතනදී ඔහු ඒ සම්බන්ධව පළ කරපු අදහස් එකතු කළා. සමස්තයක් වශයෙන් ගත්තාම කොච්චර වියදමක් ගිහිල්ලා තියෙනවද කියලා අපි බලමු.
බිලියන 2.8ක් දක්වා 128,000ක වාහන අරන් තියෙනවා යහපාලන ආණ්ඩුක. කැබිනට් ඇමතිරුන්ට බිලියන 1.6ක 116,000ක අරන් තියෙනවා. රාජ්‍ය ඇමතිරුන්ට අරන් තියෙනවා මිලියන 652ක. නියෝජ්‍ය ඇමතිරුන්ට අරන් තියෙනවා මිලියන 564ක.
ඔව්. දැන් එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණෙන්නේ ඔය ප්‍රශ්න ඉදිරිපත් කළේ නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඊට පස්සේ ඔය සංඛ්‍යා ලේඛන දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින්. ඊට පස්සේ ඒකට පිළිතුරක් විදිහට යම් අදහසක් පළ කළා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින්. සහ ඒට තවදුරටත් පිළිතුරු ලබා දීමකුත් සිදු කළා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළදී. ඒ සංවාදයත් වැදගත් කියලා මම විශ්වාස කරනවා.
අපේ රටේ ආර්ථිකයේ තිබුණු තැනයි අපේ රටේ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය මුදල් වියදම් කරපු ආකාරය පිළිබඳව යම් පැතිකඩක් තමයි මේ වාහන පාවිච්චි කරලා පෙන්නුම් කරන්නේ. මේ වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට කප්පාදු කරපු විශ්‍රාම වැටුප ගෙවන්න පුළුවන්ද? එහෙම නැත්නම් මහරගම රෝහලේ ස්කෑන් යන්ත්‍රයක ප්‍රශ්නයක් තිබෙනවා, ඒ ලබා දෙන්න පුළුවන්ද?
තමුන්නාංශයත් ආණ්ඩුවේ ඉන්නලා දිනා, තමුන්නාංශයත් එමෙතිකම් කරලා දිනා, ඒකවල වාහන පාවිච්චි කරලා දිනා, වාහන පාවිච්චි කරලා නැහැ කියලා කියන්න බෑ. හැබැයි මේ ඔබතුමාගේ ආණ්ඩුව, ඔබතුමාට මේකෙන් ඇඟ බේරෙන්න බෑ, මේක වෙන්දේසි කරන්න කියලා අපි උඩින් තියලා. ඔබතුමාලා ඒ ආණ්ඩුව ඉවත් කරන්න ගියපුවාම ඉවත් නොකරපු පක්ෂයක් එදා උදව් කරා මේ හැම දෙයකට. ඒ විතරක් නෙමෙයි, අරලියගම මන්දිරයට විශ්වාස දොරෙන් ගිහිල්ලා පරීක්ෂණ පවත්වන නඩු දාන්න ඔබතුමාලා කෙලින්ම ඒ ආණ්ඩුවත් එක්ක හිටපු අය. අපිට කියනවා නම් මේවා වෙන්දේසි කරන්න කියලා ඇල්ලලා. ඔබතුමාලාට කරන්න තිබෙන්නේ මේවා ගන්නකොට නැත කරන එක. මේවා පැහැදිලි ඔබතුමාලාත් වගකීමක් ගන්න ඕන. ඒකෙන් තමුන්නාසර ගැලවෙන්න බෑ. මේවා ඒ කාලේ කෙරුවා නම් ජනතාව ඔබතුමාලා මේ 100%ට බස්සන්නේ නැතුව විතරිය ඡන්ද ප්‍රතිශතයක් දෙන්න ඉඩ තිබුණා.
කැබිනට් එක රැස් වුණා පසුගිය බදාදා. එහිදී ගත්ත විශේෂ තීන්දු තීරණ තියෙනවද මනෝජ්? අපිට ආරංචි වෙන.
ඔව්, විශේෂයෙන්ම ඉදිරියේදී කිලෝමීටර 100,000ක මාර්ග ප්‍රතිසංස්කරණයක් සිද්ධ කරන්න. ඒ කියන්නේ පහුගිය කාලය තුළ ප්‍රතිසංස්කරණයක් අලුත් වැඩියාවක් නොකරපු මාර්ග විශාල ප්‍රමාණයක් 100,000ක පමණ ප්‍රමාණයක් ඉතා ඉක්මනින් බැඳීම කරන්න එමෙතත් ප්‍රතිසංස්කරණය කරන්න තීරණය කරලා තියෙනවා. තවත් 50,000කට රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒත් එක්කම අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ජනාධිපතිතුමත් යම් ආකාරයකින් සඳහනක් කරලා තියෙනවා. මේ අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු පිළිබඳව ඊට ඌන පූර්ණයන් විශේෂ භාර අමාත්‍ය දල සලාප්පරු මැතිතුමත් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය දියුණු මට්ටමේ අධ්‍යාපනයක් විදිහට අපේ රටට පාවිච්චි කරන්න පුළුවන්, ඒ සඳහා ආදර්ශ ලබා ගන්න පුළුවන් කියන අදහස පතුවලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී පොදුවේ මේ අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන්ම තීන්දුව తీරණ කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරලා තියෙනවා. මෙවැනි తీරණ කීපයකට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ එළඹිලා තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සම්බන්ධව වන තොරතුරක් මේ සතිය වෙනකොට අපිට නැවතත් වාර්තා වෙනවා. ඔහුගේ හඬ පරීක්ෂණයක් සඳහා ඔහු ඉදිරිපත් කිරීමක් පිළිබඳව ඔහු සම්බන්ධයෙන් වන අලුත්ම තොරතුරක් විදිහට මේ හඬ පරීක්ෂණයට අදාළව මොනවද අපිට වාර්තා වෙන තොරතුරු?
ඔව්, දැන් මේ හඬපට සම්බන්ධයෙන් ඔහුගේ හඬ පරීක්ෂාවක් සිදු කරන්න අවශ්‍යයි කියලා කරපු සඳහනට පහුගිය 7 වෙනිදා රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇවිල්ලා කහමාරක විතර කාලයක් මේ හඬපට ලබා දීමෙන් පස්සේ පෙරවරු 10 දිනට ඔහු පැමිණි. ඊට පස්සේ පස්වරු 12ට පමණ එතරින් ඔහු පිටත් වෙලා ගිහිල්ලා තියෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා බන්දනාගාරයේ බහරින් රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අරගෙන ආවේ ඔහු ඉන්න මැගසින් බන්දනාගාරයේ ඉඳලා හඬ පරීක්ෂාවට ඉදිරිපත් වීමෙන් පස්සේ මුගේගොඩ මහේස්ස ප්‍රතිකරණයට ඔහු අරගෙන ගියා. ඒ අධිකරණ විභාගවල නඩු කටයුත්තකට පෙනීන්න ඊට පස්සේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔහු කෝප් කමිටු රැස්වීමටත් සහභාගී වුණා. මොකද කෝප් එකේ සමාජිකයෙක් විදිහට, කෝප් කමිටුවේ සමාජිකයෙක් විදිහට ඔහු නම් කරලා තියෙන නිසා. ඒත් එක්කම රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සභාගත කරපු හඬ පටවල තියෙන පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන, ඒ වගේම ජාතික ආරක්ෂාවට බලපාන කරුණු, මේවා ඉවත් කිරීමෙන් පස්සේ මේ හඬපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන්න පක්ෂ නායකයන් තීරණය කරලා තියෙනවා. කතානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පහුගිය 7 වෙනිදා හවස පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙච්ච පක්ෂ නායක රැස්වීම තමයි මේ පිළිබඳව තීන්දුව අරගෙන තියෙන්නේ. මොකද මීට පෙරත් මේ හඬපත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේ පැවැත්වෙන වෙලාවේ මන්ත්‍රීවරුන් තමන්ට මේ හඬපත් ලබා දෙන්න පුළුවන්ද කියලා ඉල්ලීමක් කරා. ඒක නිර්දේශ ලබා දෙන්න පක්ෂ නායකයන්ගේ රැස්වීමකින් තීරණය කරන්න ඕන කියලා දැනුවල තිබුණේ අනුව මේ පැවැත්වෙච්ච පක්ෂ නායක රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් ඒ ආකාර තීන්දුවකට එළඹිලා තියෙනවා. ඒත් එක්කම රංජිත් රාමනායක මන්ත්‍රීවරයා පාවිච්චි කරපු ගිනි අවිය අපරාධයක් කරාද කියලා ආයමත් විමර්ශන ආරම්භ වෙලා තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසය නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාට ඒ පිළිබඳව කරුණු දක්වලා තියෙනවා. රජ රස පරීක්ෂකයා නිකුත් කරපු රස පරීක්ෂක වාර්තාවේ මන්ත්‍රීවරයා සතු තිබුණු ගිනි අවිය සක්‍රියව පාවිච්චි කරලා තියෙනවා කියන එකයි, මේ ගිනි අවියෙන් වෙඩි බෙහෙත් ගඩක් වහනේ වෙනවා කියන එකයි කොළඹ අපරාධ කොට්ටාසය අධිකරණයට දන්වලා තියෙනවා. මේ සිද්ධියට අදාළව පැමිණිල්ල සැඳවපු අවස්ථාවේදී තවත් නඩුවකට අදාළව රිමාන්ඩ් භාරයට පත් කරලා ඉන්න රංජිත් මන්ත්‍රීවරයා බන්දරාගාරයේ දහරින් මගින් මේ ඉදිරිපත් කරායින් පස්සේ මේ තමන්ගේ අවිය ගිනි අවිය එහෙම නැත්නම් රාජකාරී ගිනි අවිය ඔහුට ලබා දුන්නු ගිනි අවිය සම්බන්ධයෙන් ඔහු කටයුතු කරපු ආකාරය ගැන තමයි අලුතෙන් පරීක්ෂණ පවත්වන්න නියමයක් තිබුණේ. ඔබට මතකයි අර හුමාරුණු හඩපටයකක් තිබුණා යම් පුද්ගලයෙකුට වෙඩි තැබීමේ අදහසින් යම් පුහුණු වීමක් සිද්ධ කරා කියලා අග්‍රාමාත්‍යවරයාත් එක්ක කරපු දුරකථන සංවාදයකුත් තිබෙන. ඒ අනුව ඒ ගිනි අවිය පත්තු වෙලා තියෙනවා කියන බව තහවුරුත් වෙලා තියෙනවා. ඒ ගැන තමයි මේ විමර්ශනය සිද්ධ කරන්න නියමිත වෙලා තියෙන්නේ.
ඔව්, මේ හඬ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වීමේදීත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා සඳහන් දිගින් දිගටම සඳහන් කිරීමක් සිදු කළේ තමන් මේ හොරු අල්ලන්නට ක්‍රියා කරපු තමන් ඇතුලේ වැරදි කරපු අය එළිය කියලා.
නායක කතා කරපු සියලු දෙනා එළිය. මම විතරක් ඇතුලේ. මම මේ සේරම කලේ හොරු අල්ලන්න. හැසාටගේ සංවාද හතක් තියෙනවා. ජනාධිපතිවරු දෙන්නෙක්ගේ හඬපට තියෙනවා. කැබිනට් ඇමතිවරුන්ගේ තියෙනවා. කැබිනට් ඇමතිවරුන්ගේ නෝනාගේ හඬපටයක් තියෙනවා. මහින්ද මහත්තයෙක් සංවාද තියෙනවා. එකයි දැන් මේ තාම. තව තියෙනවා ගොඩක්. ඔහු කියලා තියෙනවා මං එළියේ ඉන්නේ ඔහුවින්දයි කියලා.
අපි අවසාන වශයෙන් නවධානයට ලක් කරමු පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව තොරතුරු විමර්ශනය සඳහා පත් කළ තියෙන කමිටුව තුලින් හෙළිවෙන කරුණු. කමිටුව හමුවේ පුද්ගලයන් කිහිප දෙනෙකු පසුගිය සතියේත් පෙනී සිටියා. ඒ තුලින් අලුත් විශේෂිත තොරතුරු හෙළිදරව් වෙමින් පවතින ආකාරයකුත් අපි දකිනවා. අලුත්ම තොරතුරු පිළිබඳව අපි මීළඟට කතා බහ කරමු මනෝජ්.
ඔව්, විශේෂයෙන්ම විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහත්මයා මේ කමිටුවට ලබා දෙන්නේ සාක්ෂි සහ කබීර් හෂීම් හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් විදිහට කටයුතු කරලා පස්සේ සැකකරුවන් විසින් වෙඩි තැබීමට ලක් කරා කියන මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් කියන පුද්ගලයාගේ සාක්ෂි ලබා දීම කැපී පෙනුණා. විශේෂයෙන්ම නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත් සිරිවර්ධන මහත්මයා සඳහන් කරේ මේ පෞගිය කාලේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉසෝසෝපු ජාතිවාදී ප්‍රවණතාවලට හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා වග කියන්න ඕන කියලා ඔහු මේ කොමිසම හමුවේ සඳහන් කළා. විශේෂයෙන්ම මාමණල බුදු පිළිම කඩාවැල් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තියෙන විමර්ශන කටයුතු වලදී තමන්ට විමර්ශන කරන්න එපා කියලා මේ ඉහත කර සඳහන් කරපු පුද්ගලයන්ගෙන් බලපෑම එල්ල වුණා කියලා පාලිත් සිරිවර්ධන හිටපු ඉස්ලාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරලා තියෙනවා. මහජනතාවට විවෘත වෙච්චි සාක්ෂි සටහන් කර ගැනීමේ කටයුත්තක් විදිහට තමයි මේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණේ. ඒ අවස්ථාවට ජාතික සමගි පෙරමුණේ නායක ආසාද් සාලි මහත්මයාත් පැමිණ හිටියා. පාලිත් සිරිවර්ධන මහත්මයා ලබා දුන් සාක්ෂි වලට මැදිහත් වෙන්න ඔහුට අවස්ථාව තිබුණේ යනු ඔහු හරස් ප්‍රශ්න ඇසීමකදී සඳහන් කරේ. පාලිත් සිරිවර්ධන මහතා සඳහන් කරපු විදිහට භාවනැල්ල බුදුපිටිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ ගැටලු ඔහුට තිබුණ බව සඳහන් කළේ පාලිත් සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් කරලා තිබුණා. කොහොමවත් ඒ අතරත් ඔහු ප්‍රශ්න කළ තුන පහුගිය කාලය ඇතුලේ පාලිත් සිරිවර්ධන මැතිතුමාගේ සේවා කාලයේදී 3 වතාවක් ඔහු සේවා තහනමට ලක් වෙලා තියෙනවා. එහෙම සේවා තහනම් වලට ලක් වුණේ මොකද කියලා හොයලා බලන්න කියන අදහස අසත් සාදි මහත්මයාත් ඉදිරිපත් කරලා තිබුණා. ඒත් එක්කම දැන් කබීර් හෂීම් හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් සාක්ෂි ලබා දුන්නා. විශේෂයෙන් මාවනල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන්නායි කියලා ඔහුට විරුද්ධ පාර්ශ්වවලින් වෙඩි තැබීමකුත් සිද්ධ කරලා තිබුණා. 2018 අවුරුද්දේ දෙසැම්බර් 26 වෙනිදා මාවනල්ල බුදු පිළිම කඩා දැමීමේ සිද්ධිය ඊට පහු වෙනිදා උදෑසන තමන් දුරකථන ඇමතුමක් මගින් දැනගත්තා. උදේ 5:20 විතර තමන් මේ ස්ථානයට ගියා. ගම්වාසීන් සැකකරුවන් දෙදෙනෙක් කොටු කරගෙන හිටියා. පස්සෙනේ සැකකරුවන් දෙදෙනා පොලිසියට අරගෙන ගියා. ප්‍රධාන සැකකරුවන් විදිහට හඳුනගත්තු සාහිත් සහ ශාහිත් කියන අය ප්‍රදේශෙන් පලා ගිහිල්ලා තිබුණා කියලා ඔහු සාක්ෂි ලබා දීමෙන් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම CID පොලිස් පරීක්ෂකවරේ මේ විමර්ශන වලට සහයෝග ලබා දෙන්න තමන්ව පුත්තලමට යන්න යෝජනා කරලා තියෙනවා. ඊට පස්සේ වනාතවිල්ල ලැක්කවත්ත ගොවිපලට ඔහු ගිහිල්ලා තියෙනවා. එහිදී මේ සැකකරුවන්ගේ සපත්තු දෙකක්, ඇඳුම් කිහිපයක්, ඒත් එක්කම අල්මාරියක තිබිලා විදුලි බල්බ ඩෙටනේට 99ක්, ඒත් එක්කම කූඩාරම් කිහිපයක්, මාලිමාවක්, උරාණයක පිටපතක් සහ ඩිජිටල් කැමරාවක් ඔවුන්ට සොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. පස්සේ බල දාලා තිබුණු පුපුරණ ද්‍රව්‍යත් සොයාගෙන තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. වෙඩි වැදීම පිළිබඳව කරුණු වීම සීමත් කරලා තියෙනවා. එහිදී ඔහු සඳහන් කරලා තිබුණ තමන් නිමිතෙන් නිදාගෙන සිටපු අවස්ථාවක තමයි තමන්ට වෙඩි තැබීම සිද්ධ කරේ කියලා. මේත් එක්කම සහරාන්ව හඳුනනවාද කියන කාර්යය පිළිබඳව ඡායාරූපයක් පෙන්වන ඕගෙන් පොලිස් පරීක්ෂකවරුන් අහලා තියෙනවා. නමුත් ඔහු දැනගත්තේ මේ ඡායාරූප දැකීමෙන් පස්සේ කියලා මොහොමඩ් රාෆික් මොහොමඩ් තස්ලින් මේ සාක්ෂි විමසීමේදී සඳහන් කරලා තියෙනවා.
හොඳයි මනෝජ්, අපි හැමනම් මෙවරත් සූතිය පළ කර සිටිනවා. ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය සහ අලුත්තරතුරු සමාලෝචනයට එකතු වීම පිළිබඳව එමනම් සුපුරුදු ලෙසින් ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු. ආයුබෝවන්, සුබ දවසක්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.